24 ആവട്ടെ, 21 സദഹം സെൻഡേവട്ടെ, പ്രസ്തുതു കല്യാണ മിത്രേനി സേമദിനാട്ടമ ശുഭ സന്ധ്യാവ. ഇതിനിതാ കനബന് അന്തിന പലന്തിന് വെടട്ട അനേന് ധർമ്മനു പുരാൻ ഹദന് ഗെവാൽ ഹദന് പിങ്കാം കരന് ഈ യഹപത്തു ജീവിതയ അറവത്തു ജീവിതയ ബവട്ട് പരിവർത്തനേ കരന്നി സിഹിബുദ്ധിയായി. കെനിക്കുട്ട് ഹൊന്ത് യഹപത് കാട്ടവത് കരതരയാക് നെത്തി ഹെമദിനാട്ടന് പല പ്രയോജനയാക്വന് ആക്കാരി ജീവിതയാ ഗത കരന്നിട്ട് പിലിവാൻ പുരുദ്ധട്ട് പെലമ്പീമ നിസ ബലകിരീമ നിസ അനകിരീമ നിസ ആ യാന്ത്രികവ ഒന്ന് ജീവിതയാക്ക് യഹപത് ജീവിതയാക്ക് കാട്ടവത് കരതരയാക് നൊക്കരന ജീവിതയാക് ഇമിന്മ ഹക്കി സേമദിനാട്ടന് എപ്പ ഉപകാരക്കരന് സത്കാര്യൻ ഹി ഏതിന് ആഗമിക്ക് പുണ്യ കട്ടെഴുത്തുവല് നിരത്തവന് സമാജ സേവകേക്കു പിങ്വത്തേക്കു അബാവട്ട് പത്തെന്ന് തപ്പിലിവാൻ സംസ്കൃതി ഫലത്തേന നിസ സമാജെ ബലപ്പേമ നിസ ഫിലംബീമ നിസ നെത്തിനം കാലീന പുരുദ്ധ നിസ എമിന്മ യാന്ത്രികവ യാന്ത്രികവ കലാത് പുരുദ്ധട്ട കലാത് ഫിലംബീമകട കലാത് ബലപ്പേമകട യകത്തു കലാത് ഹൊന്ത ദേ ഹൊന്ത പ്രതിഫല തീയനവ യഹപത് ദേഹി യഹപത് പ്രതിഫല തിബന മെലവാ തിബനവ പരലവാ തിബനവ എത്തനതി എവിപാകവലതി ആനിസംസ ലഭന വിട്ട് പ്രതിഫല ലഭന വിട്ട് അഹന്നിനെ ഒബ കെമത്തെന്തക്കലേ കാവ്യവത് പെലമ്പുവീമക്കട്ടതക്കലേ പുരുദ്ധട്ടതക്കലേ സാംസ്കൃതിയ നിസാദ് ആഗമ നിസാദക്കിയ മേ പ്രശ്ന ഇത്തരം വെതകത് നെ കലക്രിയാവക്കട്ട് ഹൊന്തനാം ഹൊന്ത പ്രതിഫലത് അയാപത്നം അയാപത് പ്രതിഫലത് ലഭിനോ കർമ്മയെ സ്വാഭാവിക നീതിയാക് രീതിയാക് കർമ്മയെ പൊതുവി ബഹുദൂരട്ട് സാധാരണയി സർവസാധാരണനേ മേ വിശ്വേ സംസാരേ സർവസാധാരണ കിശിവാത്മനേ എമ തീയനവാണ് ഇക്കമേക്കതയാക്കറി സർവസാധാരണയമ സംസാരത്തിലനവനം കല്യാണ മിത്രേനി അപ്പി സംസാരം തെരുവെന്ന് അവശ്യനേ സംസാരേക്ക് അന്യമ മഹാസാധാരണേക്കട്ട് മിതമായത് സമസ്ത സംസാരേന് മഹാ അസാധാരണയാക് അയുക്തിയാക് ഇനി മേബവ് പിലി നൊകന്ന് മേബവ് പിലിഗാൻ അക്കമെത്തി කෙනෙකු සාධාරණත්වය හොයනවා සංසාරේ, යුක්තිය හොයනවා සංසාරේ. සංසාරෙන් ඉල්ලනවා සාධාරණත්වය, සර්ව සාධාරණත්වය හා යුක්තිකරක බව. ඒ ඉල්ලන අපට සසර ඉනහෙනවා. නැති දෙයක් ඔබ ඉල්ලන්නේ. දිය නොහැකි දෙයක් ඔබ ඉල්ලන්නේ. මේ රැවටිල්ල තමා අපිව සංසාරේ ගෙනියන්නේ. සසරට රැවටිල්ල. මේ සසර නීතියක් ඇති, යුක්තියක් ඇති, සාධාරණත්වයක් ඇති, මෙතන නැතත් එතන ඇති, මේ භවයේ නැතත් ඊළඟ භවයේ ඇති කියා ඒ මිරිකුව, ඒ සර්ව සාධාරණත්වය, පරිපූර්ණත්වය නැමැති මිරිගුව පසුපස දුවන කෙනාටයි සත්වයා කියන්නේ, සාංසාරික සංක්‍රමණිකයා කියන්නේ. මේ කාරණය සාමාන්‍ය හිත පිළිගන්න කැමති නෑ. සාමාන්‍ය හිත හිතනවා, විශ්වාස කරනවා, මේ කොහේ හරි එහෙම තැනක් ඇති, එබඳු මොහොතක් ඇති. බොහෝ විට අපිට අහන්න ලැබෙනවා පැමිණිලි විදිහට, චෝදනා විදිහට, කන්නලව් විදිහට, මං හරි හිඳට ජීවත් වුණා, කාටවත් කරදරයක් කළේ නෑ, ඇයි මට මෙහෙම වුණේ, ඇයි මට මෙහෙම විපතක් වුණේ, මගේ පවුලට, මගේ දරුවන්ට, මගේ දෙමව්පියන්ට, මගේ ගෙදරට මෙහෙම වුණේ ඇයි. එහෙම නොවේ කියන නීතියක් නැහැ. එහෙම නීතියක් නැහැ. සසර දුවන්නේ සාංසාරික රීතීන්ට, නීතීන්ට අනුව. අපි හදාගත්ත නීති තියෙනවා. පුද්ගලිකව හදාගත්ත නීති, පවුලක් විදිහට ඇති කරගත් සම්මුතීන්, ගමක් විදිහට, නිවාස සංකීර්ණයක් විදිහට, නගරයක් පළාතක් ලෙස, රටක් විදිහට, මහද්වීපයක්, කලාපයක්, ලෝකයක් විදිහට හදාගත් නීති තිබෙනවා. ඒ නීති හැදුවේ මිනිස්සු. ඒ නීති කැඩුවොත් දඬුවම් දෙන්නේ මිනිස්සු. සමාව දෙන්නේ මිනිස්සු. සංසාරය දුවන්නේ ඒටම අදාළ නීතිවලින්. අපි හදපු නීති නෙවෙයි සංසාරේ තියෙන්නේ. එතනදී අපි හිතින් හදාගත්ත බලාපොරොත්තු, හිතින් හදාගත්ත රාමු ඇතුළට මේ සසර දාන්න හදනවා. සංසාරේ කියන්නේ මේ ජීවිතේ හැම සිදුවීමක්ම ඒ රාමුවක් ඇතුළට දාන්න උත්සාහ කරනවා. මෙහෙමයි වෙන්න ඕනේ, මෙහෙමයි නොවෙන්නට ඕනේ. අපිවත් රාමුවකට දාන්න උත්සාහ කරනවා, අනිත්‍යත් රාමුවකට දාන්න උත්සාහ කරනවා, ආගමත් රාමුවකට, පින්කමුත් රාමුවකට, භාවනාවත් රාමුවකට. ඒ රාමුවක් ඇතුලේ මේ හැම කෙනෙක්ම, හැම දෙයක්ම සිටිනතුරු, ආ පවතිනතුරු අපි සතුටු වෙනවා. අපි හිතනවා මෙන්න සාධාරණයි. අපි හදපු රාමුවට දේවල් එකඟ වෙනවා නම්, ඒ විදිහට භාවනාව වෙනවා නම්, නමුත් ඒ රාමුවෙන් පිටපණින කොට ඕනෑම දෙයක් භාවනාව වුණත් ආගම වුණත් ජාතිය වුණත් රට වුණත් ලෝකේ වුණත් ඉරහඳ තාරකා වුණත් තම තමන් හැදූ රාමෝලින් පිට කැරකෙන්න පටන් ගත්තහම ඒ රාමුව හැදූ හිතට රිදෙනවා. රාමු හදාගත්ත හිත් තමයි රිදවගන්නේ. මේ රාමු දැනගෙන නෙවෙයි හදන්නේ. දැනගෙන බෑ රාමුවක් හදන්න, නොදැනගෙනයි. රාමුවක් කියන්නේ හරියට කූඩුවක්. අපි බලු කූඩු හදන්නේ. බල්ලොන්ටින්ට ඇති කරන සුරතල්, බල්ලොන්ට, පූසොන්ට, ගිරවුන්ට, මයිනන්ට. ඒ වගේම මාළු ටැංකිය හදන්නේ සුරතල් මසුන්ට. එතකොට මේ වගේ පේන කූඩු තිබෙන. පුංචි ළමයෙකුට තොටිල්ලක්, පේන කූඩුවක්, පේන සීමාවක්. ඒ ඇතුලේ ඒ ගිරවා ඉන්නකල්, මයිනා ඉන්නකල්, රිළවා ඉන්නතුරු, බල්ල පූසා සිටිනතුරු, මාළුවායේ ටැංකිය ඇතුලේ පිහිනනතුරු, දරුවා තොටිල්ල ඇතුලේ පෙරලෙනතුරු, හරි. රාමු හැදූ කෙනා සතුටු වෙනවා. දැන් මේ වගේ පේන රාමු, පේන කූඩු, පේන ටැංකි, පේන තොටිලි, නොපෙනෙන තොටිලි, රාමු, කූඩු, ටැංකි වැඩි, පේනවට වැඩි. මේ සිහි බුද්ධියෙන් විමසන විට, සිහි බුද්ධියෙන් බලන විට, ඒ සිහි බුද්ධියට පමණක් පෙනෙන කූඩු, රාමු, ටැංකි, තොටිලි තිබෙනවා. ඇහැට පේන්නේ වෙන සූක්ෂම යන්ත්‍රයකට පේන්නේ නැහැ. නමුත් හැම හිතක්ම, සෑම හිතක්ම, හැම දෙයක් ගැනමත්, හැම කෙනෙකු ගැනමත් කූඩුවක් හදලා තියෙනවා. හරියට බලු කූඩුවක් වගේ. ඒ තමයි හොඳම වචනේ. හදලා අපි දන්න කියන හැම කෙනෙකුම ඒ කූඩුව ඇතුළට දානවා. එක එක ප්‍රමාණි කූඩු, එක එක සැප පහසුකම් තියෙන කූඩු හදලා අපි දන්න කියන හැම කෙනෙකුම ඒ එක් එක් කූඩු ඇතුළට දානවා. මනසින් කරන්නේ මේ කූඩු තියෙන්නේ අපේ හිත ඇතුලේ, එළිය නෙමෙයි. පුද්ගලයන් ඉන්නෙත් අපේ හිත ඇතුලේ, එළිය නෙමෙයි. ඒ එළියේ ඉන්නවා කියලා හිතන කෙනා පිළිබඳව අපි මවාගත්ත චරිතයක්, හදාගත්ත ප්‍රතිරූපයක් හිත ඇතුලේ තිබෙනවා. ඒ හිත ඇතුලේ මවාගත්ත ප්‍රතිරූපය ඒ හිත විසින් මැහැදූ කූඩුවක් ඇතුළට දානවා. දාලා ලොක් කරන, වහනවා. බලාපොරොත්තු වෙනවා අර කූඩුවේ ප්‍රමාණයට, කූඩුව ඇතුලේ ඒ සීමාව ඇතුලේ හැසිරෙයි, ඉඳී, සිතයි කියයි කියන. ඒ සිටිනතුරු කූඩුව හැදු හිතට හොඳයි. හැබැයි අර බාහිර කෙනා සමහර විට දන්නේ නැහැ. කවුද දන්නේ? කාටද දැනගන්න පුළුවන් මේ එක් මිනිස්සෙක් ගැන? ඒ මිනිස්සයව අඳුරන හැමෝම වෙන වෙනම කූඩු හදලා තියෙනවා. හැමෝම සිය දෙනෙක් ඔබව අඳුනනවා නම් ඒ සිය දෙනාම වෙනස් 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 මානසික කූඩු ඔබට හදලා තිබෙනවා. පමණක් නෙමෙයි, ඔබව ඒ කූඩුව ඇතුළට දාලා ඉර කරලා ලොක් කරලා අගුණ දාලා තියෙනවා. හැබැයි දන්නේ නැහැ. අපි කොහොමද දන්නේ? මේ සිය දෙනාගේ බලාපොරොත්තු වෙනස්. ඉතින් 99 දෙනෙක්ගේම හිත වැඩියි. සමහර විට එක්කෙනෙක්ගේ හිත සතුටු වෙයි එක විදිහකට ඉන්න විට, හැබැයි 99 දෙනෙක්ගේ හිත රිදෙයි, රිදවගනි. ඒ රිදෙනකොට එහි වගකීම දාන්නේ ඔබට, දොස් කියන්නේ ඔබට, බැනුම් අහන්න වෙන්නේ ඔබට. ඒ වගේම ඔබත් එහෙම කරන. ඔබ දන්න 100 දෙනෙක් ඉන්නවා නම් ඒ 100 දෙනාටම කූඩු 100ක් ඔළුව ඇතුලේ හදාගෙන ඉන්නවා. එක එක විදිහේ, එක එක හැඩ ප්‍රමාණවලින්. හොඳ කූඩු, නරක කූඩු. ලස්සන කූඩු, අවලස්සන කූඩු. එක එක කූඩු. ඒ 100 දෙනාවම කූඩු 100ක් ඇතුළට දාලා අගුළු දාලා තියෙනවා. වරින් වර බලනවා මේ අය මේ කූඩු ඇතුළට ඉන්නේ. ඒ බලන්නේ ඇස් දෙකෙන්. කූඩුව තියෙන්නේ ඔළුව ඇතුලේ. ඇත්ත පුද්ගලයා ඉන්නේ එළියේ. ඉතින් අපේ ඇත්ත පුද්ගලයා දිහා ඇස්සරලා බලනවා, මෙයා මොකද කරන්නේ? මෙයා මොනවද අඳින්නේ? කන්නේ මොනවද? කියන්නේ මොනවද? ඒ බලනකොට අර ඇතුලේ තියෙන කූඩුව අර බාහිර ඉන්න කෙනා ඉර වෙන විදිහට දාලා ඒ අදෘශ්‍යමාන කූඩුව එහෙමයි බලන්නේ. බැලුවහම ඒක ඇතුලේ නෙමෙයි නම් ඉන්නේ. අන්න එතනදී ගැටුම පටන් ගන්නවා. පුද්ගලයන්ට පමණක් නොවේ කල්යාණ මිත්‍රේනි, මේ අර්බුදය අපි ඇති කරගන්නේ හැම දෙයකටම. ලියන පෑනකට, උයන කෑමකට, වාහනයකට, මේ හැම දෙයකටම, පැලේකට, මලකට, මේ හැම දෙයකටම අපි කූඩුවක් හදනවා. හිත හදනවා. යමක් දුටු සැනින්, ඇසු සැනින්ම හදලා ඉවරයි. මෙය මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙහෙමයි ඉන්න ඕනේ, මේ විදිහටයි පවතින්නට ඕනේ. කාලේ යන්නේ, කාලයක් නෑ, ක්ෂණිකයි. මේ කූඩු හදන ෆැක්ටරිය හරිම කාර්යක්ෂමයි. එක ක්ෂණයකින් කූඩුවක් හදලා ඉවරයි, අච්චුවක් හදලා ඉවරයි. මේ සියල්ල සිදුවෙන්නේ නොදැනුවත්. නොදැනුවත්. දැන් මේ විදිහට තමා අපි සසර හදාගන්නේ. මේ සංසාරේ හදන්නේ අපි මේ විදිහට. ඇදුවහම ඒ අපි හදන සංසාරේ අපිට ඕනේ විදිහට තියෙන්නේ. එතනයි ප්‍රශ්නේ. සංසාරේ නිර්මාතෘවරු අපි, ආදිකර්තෘත් අපිමයි. හැබැයි අපම නිර්මාණය කළ, සකස් කළ සංසාරේ පවතින්නේ අපට ඕන විදිහට නොවේ. ඉතින් මෙතනදී අපි අච්චුව, ගල් අච්චුවක්, යකඩ අච්චුවක්, ඒ අච්චුව නම්‍යශීලී නෑ, අච්චු හදන මනසත් නම්‍යශීලී නෑ. මේ භෞතික ලෝකයේ නම්‍යශීලී නොවන අච්චුවකට හිර කරන්න හදන මේ අරගලය තමයි සංසාරේ එදා මෙදා තුර දිගටම පැවතුනේ. අපේ සියලුම ගැටලුවලට, අසහනවලට, ප්‍රශ්නවලට, ආරවුල් වලට, කලකිරීම් වලට මූලිකම හේතුව තමා මේ මෝඩකම. මේ අමුමාමු මෝඩකමක්. ගල් අච්චු, යකඩ අච්චු හදා ගැනීම වෙනස් වෙන සංසාරයකට. සංසාරي වෙනස් වෙනවා. හැබැයි අපි අච්චුවක් හදාගෙන වෙනස් වෙන සංසාරෙන් නොවෙනස් වෙන පැවැත්මක්, ස්ථිර පැවැත්මක් හොයනවා. ඒ සොයන කෙනා දුක් විඳිනවා. සොයනදී සොයන කෙනාට නොලැබෙන විට සොයන ප්‍රමාණයට නොලැබෙන කල්හි සොයන හැඩයට පාටට නොලැබෙන කල්හි සොයන්නා හිතනවා මහා සාධාරණයක් මට උනේ මහා යුක්තියක් මට උනේ කල්‍යාණ මිත්‍රේනි මෙතන සාධාරණ අසාධාරණ විභාගයක් නැහැ යුක්තිය අයුක්තිය පිළිබඳ කතාවක් නැහැ මෙතන තිබෙන්නේ සිහි බුද්ධිය නැතිකම පිළිබඳ ගැටලුවයි මෙතන තිබෙන්නේ එකම එක ගැටලුවයි සිහි බුද්ධියෙන් තොරව අච්චු හදා ගැනීම කූඩු හැදීම පිළිබඳ කාරණේ ඉතින් මේ කූඩු අච්චු හරි ඉක්මනට අපි හදනවා හිතට ඒක තත්පරයක් ඇති ඕනෑම දෙයක් ගැන කෙනෙක් ගැන අච්චුවක් හදන්න මෙයා මෙහෙමයි මෙයා සිටියේ යුත්තේ මෙහෙමයි හැමදෑම මෙහෙමයි ඉන්න තෝරන ඉතින් අපි අපිටත් අච්චු හදාගන්නවා මම මෙහෙමයි මගේ භාවනාව මෙහෙමයි මම මෙහෙමයි භාවනා කරන්නට ඕනේ මේ දැක්ම ඇති කරගන්න පුළුවන් නම් බොහෝ ගැටලු වලින් අපිට නිදහස් වෙන්නත් පුළුවන් අනිත් අයව නිදහස් කරගන්නත් පුළුවන් කවුරුවත් කූඩුවක් ඇතුළට දාන්න බෑ ඒ මනස්ගතය සම්පූර්ණ මනස්ගතය මේ සියල්ල සීක්‍ර චලනයක තියෙන්නේ හැම දෙයක්ම හැම කෙනෙක්ම උපතට පෙරත් මරණින් පසුත් ලොකු ගමනක් ආවේ ලොකු ගමනක් යන්නේ නැවතුණු දෙයක් නැහැ අච්චුවක් ඇතුළට දාන්න පුළුවන්නේ කූඩු කරන්න පුළුවන්නේ නැවතුණු යමක් මේ සංසාරේ නැවතුණු කිසිවක් නැහැ හැම දෙයක්ම දිගු ගමනක අපේ කූඩුවක් ඇතුළේ එක මොහොතයි ඉන්නේ එක අත්දැකීමක් ඒ අත්දැකීම ලැබෙන මොහොතේ ඒ විදිහයි ඊට කලින්ුත් එහෙම නෙමෙයි ඊට පස්සෙත් එහෙම නෙමෙයි එතන මේ තමා මොහොතින් මොහොත ජීවත් වීම කියන්නේ මොහොතින් මොහොත ජීවත් වීම මේ සඳහා ඊටාම සියුම් සිහි කල්පනාවක් අවශ්‍යයි ඊටාම තියුණු මොහොත සිහි බුද්ධියක් අවශ්‍යයි. ඒ නිසායි මේ කාරණේම මාතෘකා කරගෙන මේ සදහම් සැඳෑවට ගොඩ වෙන එකතු වෙන ඔබත් අපත් මේ ගමන යන්න පටන් ගත්තේ. දහමේ තව බොහෝ කාරණා තිබෙනවා. බොහෝ කාරණා බොහෝ ගුණ දහම් තිබෙනවා ඒව ගැන කතා කරනවා ඕනෑමටත් වැඩිය කතා කරනවා අවධාරණය කරනවා අඩුවෙන්ම අවධාරණය කළ කාරණයක් තමා සී බුද්ධිය සති සම්පජඤ්ඤය නමුත් අත්‍යවශ්‍යම වෙන කාරණේ අඩුවෙන්ම තිබෙන කාරණේ වැඩියෙන්ම තිබිය යුතු කාරණේ සමී සදහම් සැඳෑව දිගින් දිගටම අවධාරණය කරන්නේ සී බුද්ධියයි එහි වටිනාකමයි ප්‍රයෝජනයයි භාවිතයයි අත්දැකීමයි කල්‍යාණ මිත්‍රේනි මේ ඇහෙනදී සී බුද්ධියෙන් අහන්න කන සිහි බුද්ධිය ගැන දන්නේ නැහැ. කන දන්නේ නැහැ සිහි බුද්ධිය ගැන. බාහිර කන දන්නේත් නැහැ. මෙද කන දන්නේත් නැහැ. අභ්‍යන්තර කන දන්නේත් නැහැ. ස්නායු දන්නේත් නැහැ සිහි බුද්ධිය ගැන. මොළේ දන්නේත් නැහැ. සිහි බුද්ධියෙන් හිටියත් නැතත් ඔය සංනිවේදනයේ සිදු වෙනවා. ඇහෙනවා. සිහි බුද්ධිය අවශ්‍ය වෙන්නේ ඉන් එහාට. ඉන් එහාට මේ සිහි බුද්ධියෙන් තොරව ඇහුවොත් අහලා තියෙනවා, සමහර විට මතකත් තියෙනවා, මතකත් තියෙනවා, ඒ තුලින් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්නත් පුළුවන්. ඒට සිහි බුද්ධිය අවශ්‍යත් නැහැ. තව කෙනෙකුට කියන්නත් පුළුවන්, ඒත් සිහි බුද්ධිය අවශ්‍ය නැහැ. සිහි බුද්ධිය ඕන වෙන්නේ තේරුම් ගන්න. දෙන පණිවිඩේ තේරුම් ගන්න සහ නොකියෝ පණිවිඩේ තේරුම් ගන්න. මේ හැම දෙයක්ම වචන වලින් කියන්න බෑ. වචන වලට යන්න පුළුවන් දුරක් තිබෙනවා. භාෂාවකට යා හැකි දුරක්. ඉතින් භාෂාවෙන් කියන පණිවිඩේ සම්පූර්ණයෙන් තේරුම් ගන්න ඕනේ සහ කියන්න බැරි වුණු කාරණේ. භාෂාවක් ඇතුළට දාන්න බැරි වුණු පණිවිඩයක් තිබෙනවා. ඒ පණිවිඩය කුමක්ද කියන කාරණේ තේරුම් ගන්නටත් සිහි බුද්ධිය අවශ්‍යයි. එහුම් කන්දීම තමා පළමු පියවර. මේ කරුණු කාරණා අවධාරණය කරගනිමින් අපි එමු අපේ පුහුණුවට. දැන් භාවනාවට, සති සම්පජඤ්ඤයට. සදහම් සඳෑවට එකතු වන විට මේට ටික වෙලාවකට කලින් එකතු වන විට මොන විදිහේ හිතකින්ද හිටියේ? ඒ වෙලාවේ හිතේ හැටි මතක් කරගන්න පුළුවන්ද? බලාපොරොත්තුවකින් නම් හිටියේ? මොනවද බලාපොරොත්තුනේ? කලබලයකින් නම් හිටියේ? මොන විදිහේ කලබලයකින්ද? නොසන්සුන්ව නම් ඒ නොසන්සුන් බව, තැන්පත් හිතකින් නම් සිටියේ මොන විදිහේ තැන්පත්කමකින්ද හිටියේ? ආපස්සට ආපස්සට ආවර්ජනයක් කර සිහිපත් කරගන්න පිළිවන්ද අද මේ වැඩසටහනට මොහොතකට පෙර තිබුණු මනස මොන වගේද? යම් තාක් දුරකට ඒ හිත හඳුනාගත්තා නම් ඒ තිබුණු හිත දැන් තියෙන්නේ ඒ හිතමද? ඒ කලබලයේ ඒ විදිහටම තියෙනවද? ඒ තැන්පත් බව ඒ විදිහටමද තියෙන්නේ? ඒ වෙනස උනේ කොතැනකදීද? කොහොමද උනේ? එක්වර මේ වෙනස උනාද? ටික ටික උනාද? අද මේ වැඩසටහනේදී ඇසුණු දේවල් වලින් කීයක් මතකද? උත්සාහයක් ගනිමු කරුණු වශයෙන් මතක් කරගන්න මතක් කරගත හැකි කරුණ වලින් එකක් හෝ දෙකක් වැටහුණාද? හොඳට තේරුම් ගත්ත කාරණේ කුමක්ද? හොඳටම හිතට වැදුණු කරුණ කුමක්ද? ගැඹුරින්ම හිතට කාවැදුණු කාරණයක් තිබෙනවා නම් ඒ කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඇහුණු දෙයට, තේරුණු දෙයට එහා ගිය පණිවිඩයක් තිබෙන බව පෙනෙන්නට පටන් ගනී. වඩ වඩාත් අවධානය යොමු කරන විට, වඩ වඩාත් විමසිලිමත් වන විට ඇසීමට හා වැටහීමට හා ගිය අර්ථයක්, ගැඹුරක් පෙනෙන්නට පටන් ගනී. සිහියේ සිබුද්ධිය සමග මේ විමර්ශනය වසන් කරමු සංසුන්ව හිතල ඇසරින්න මේ සිබුද්ධි හෝරාවේ අවසාන භාගය සංවාදය සාකච්ඡාව විචාරය ප්‍රශ්නයක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න.
මේ සක්මන් භාවනාවේ යෙදෙනකොට විනාඩි 20ක් විතර ඒ භාවනාව කරගෙන යනකොට සිතේ සමාධියක් ඇතිවන බව තේරෙනවා. ඊට පස්සේ ඒක තවදුරටත් කරගෙන යනකොට ඒ සමාධියේ නැතිවීමක් වගේ දෙයක් අත්දකිනවා. එතකොට මේ අපි මේ සක්මන් භාවනාව කළ යුතු කාලයක් තියෙනවද, නැත්නම් ඒ සමාධියකට ආවයන් පස්සේ ඒක නවත්වන්න ඕනද?
නැති නොවන දෙයක් ඇති වෙන්නේ නැහැ. නැති නොවන දෙයක් ඇති කරගන්න ඕනේ, ඇති කරගත්තදී නැති නොවෙන්න තියාගන්න ඕනේ කියන ඒ රාමුවෙන් ඉඳගෙනයි අපි ওই සක්මන කරන්නේ. ඒ නිසායි ওই ප්‍රශ්නේ එන්නේ. ඉතින් අපි හොයනවා ක්‍රමයක් සක්මනින් සමාධියක් එන්න ඕනේ, ආරව සමාධිය තියෙන්න ඕනේ. නැති වෙන්න දෙන්න බෑ. මේ සමාධිය අපි රාමුවක් ඇතුළට දාන්න හදනවා, කූඩුවක් ඇතුළට දාලා අඟුළු දාලා පැනල යන්න දෙන්නේ නැතුව. ඒ නිසායි අහන්නේ මේ කොච්චර වෙලාවක් ඇවිදින්න ඕනේද, වැඩිද අඩුද? සීබුද්ධිය අපිට කියනවා නැති නොවන දෙයක් ඇති කරගන්න බෑ. ඒ තමයි ඇත්ත. අහිමි නොවන දෙයක් හිමි කරගන්න බෑ. අහිමි වන දෙයක්මයි අපි හිමි කරගන්නේ. අන්සතු වන දෙයක්මයි තමන් සතු කරගන්නේ. නැතිවන දෙයක්මයි අපි ඇති කරගන්නේ. හැබැයි එහෙම සතු කරගන්න විට, හිමි කරගන්න විට, ඇති කරගන්න විට එය නැති වෙයි, අන්සතු වෙයි, අහිමි වෙයි කියන හිතන්නේ නැහැ. දිගටම තියේ කියන ඒ රාමුවෙන් තමයි සමාධිය ගැන උනත් අපි හිතන්නේ. ඉතින් සිහිබුද්ධිය තැහුම් කන් දුන්නොත් ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. සමාධිය කියන්නේ හදාගත්ත දෙයක්. තිබිලා නැති වෙනවා. සදාකාලික සමාධියක් ගැන දහම කතා කරන්නේ.
තේරුවන් සරණයි සර්.
තේරුවන් සරණයි.
ආචාර්යතුමනි, මට තේරුම් ගිය විදිහට මේ සීබුද්ධියට වගකීමක් වෙනවා කියලා සඳහන් වෙනවා කර්මය ධම සංසාරයක් කියන එක. ඒ සංසාරය කොහොමද ඒකට සම්බන්ධ කරන්නේ ආචාර්යතුමනි? සංසාරය.
හොඳයි. මේ සසරයි කර්මයයි දහමයි මේ ඔක්කොටම අපි වග කියන්න ඕනේ. අපි බැඳිලා ඉන්නවා වග කියන්න. සංසාරෙටත් වග කියන්න, කර්මයටත් වග කියන්න, ධර්මයටත් වග කියන්න. ඉතින් මේ හැබැයි මොනවටද වග කියන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. හැබැයි වග කියන්න බැඳිලා ඉන්නවා. ඒ වගකීම අපි ඉටු කරේ නැත්නම් එහි විපාක විඳින්න වෙනවා, අනතුරු වෙනවා, කරදර වෙනවා. අපි දන්නේ ඇයි මේ කරදරේ වුනේ, ඇයි මේ අනතුරු වුනේ, ඇයි මෙහෙම විපත්තියක් වුනේ කියලා අපි දන්නේ නැහැ. අපිටම අදහගන්න බෑ. හැබැයි හේතුව බැලුවොත් එක්කෝ අපි අපේ වගකීමක් පැහැර ඇර තිබෙනවා. සසරට තිබුණු වගකීමක්, කර්මයට තිබුණු වගකීමක්, නැතිනම් දහමට තිබුණු වගකීමක්. ඉතින් මෙහෙම වගකීමක් අපිට තිබෙන බව පළවෙනි වතාවට දැනගන්න ලැබෙන්නේ සිහිබුද්ධිය. සිහිබුද්ධිය තමයි අපිට කියන්නේ, වෙන කවුරුවත් කියන්නේ නැහැ. හැමෝම කියන්නේ අපිට ඒව ගැන වගකීමක් නැහැ කියලා. නිදහසේ ඉන්න කැමති දෙයක් කරන්න. සිහිබුද්ධිය පමණයි කියන්නේ එහෙම බෑ. ඔබ වග කිව යුතු කෙනෙක්. කාට වග නොකිව්වත් සංසාරෙට වග කියන්න ඕනේ. කර්මයට වග කියන්න ඕනේ, දහමට වග කියන්න ඕනේ. මේ බව, මේ අපි මේ වගකීම් තුනකින්, ධම්මල් තුනකින් අපිව බැඳලා දාලා තියෙන බව පළවෙනි වතාවට අපිට පෙන්වම් කරලා දෙන්නේ සීබුද්ධිය. සීබුද්ධිය නෙමේ මේවට වග කියන්නේ. මේ වගකීමක් තියෙන බව, මේක උපතින්ම ගෙනාව වගකීමක්. එහෙම වගකීමක් තිබෙන බව, මේ යදම් තුනකින් අපිව බැඳලා දාලා තිබෙන බව පළවෙනි වතාවට අනාවරණය කරන්නේ සිහිබුද්ධිය. මේ සිහිබුද්ධියම ඒ අපිව යදමින් බැඳ විලංගුලා තිබෙන බව කියා දෙන සිහිබුද්ධියම තමයි අපිට උදව් කරන්නේ මෙතනින් එළියට යන්නත්, මේ දන්වල් ලිහාගෙන එළියට යන්නත්. ඒ නිසා මේ සිහිබුද්ධිය වග කියන්න බැඳිලා නෑ ඔය එකටවත්. සිහිබුද්ධිය නැතිකම නිසායි අපි මේ ත්‍රිකෝණයේ ඇතුලේ ඉර වෙලා ඉන්නේ.
එතන උදාහරණයක් විදිහට ගත්තොත් ආචාර්යතුමනි, අපි වැරදි කර්මයක් අපපසපස එනවා නම් අපිට සීබුද්ධිය පාවිච්චි කරලා ඒක වළක්වා ගැනීම අවස්ථාවක් තියෙනනේ.
අනිවාර්යයෙන්ම තියෙනවා. තියෙනවා තියෙනවා. සීබුද්ධියට විතරයි පුළුවන් ඒ එහෙම අනතුරක් වෙන්න යනවා. එහෙම නැත්නම් අපි අනතුරකට අතවනනවා. එහෙම අනතුරු ආකර්ෂණය වෙන විදිහේ වර්තමාන ජීවිතයක් තමයි ගත කරන්නේ කියන ඒ දැනගැනීම සිහිබුද්ධියට තමයි කරන්න පුළුවන්. ඒතර සිහිබුද්ධියෙන් හිටියොත් අපිට තේරෙනවා අපි මේ ගත කරන ජීවිතයේ, ගත කරන රටාව අතීත කර්මවලට ආකර්ෂණය වෙනවා. ඒවට අතමනනවා, ඇරයුම් කරන, දොර ඇරලා තියෙන්නේ. මොනවටද දොර ඇරලා තියෙන්නේ? අනතුරු වෙන්න පුළුවන්. ඒ බව දැනගත්තාම අපිට පුළුවනි ඊට සුදුසු නැති පරිසරයක් හදන්න. වෙනම වේදිකාවක් හදන්න පුළුවන් සීබුද්ධියෙන්. ආරක්ෂිත වර්තමානය, අනතුරු අඩු වෙන විදිහට අපිට සීබුද්ධියෙන් වැඩ කරන්න පුළුවන්. සීබුද්ධියෙන් පුද්ගලයන් තෝර බේරගෙන ඇසුරු කරන්න පුළුවන්. එතකොට අර කර්මයක් විපාක දෙන්න තිබුණා, ඒක සුසු පසුබිමක් පරිසරයක් මෙතන නැහැ. මේ සිහිබුද්ධියට පුළුවන්, සිහිබුද්ධියෙන් යුක්ත වර්තමානයට පුළුවන් අතීතය වෙනස් කරන්න.
ඒ කියන්නේ සීබුත්ති ඉතාම තීක්ෂණ ෂාප් ටූල් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් නේද?
අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම පුළුවන්. එහෙම කරන්න ඕනේ. එහෙම නොකරනවා නම් අපි මිනිස්සු නෙවෙයි. නිකන් යන්ත්‍රයක් වෙන්න පුළුවන්. යන්ත්‍රයකට සීබුද්ධියක් නැහැනේ. හැබැයි ඉතින් අපිට සීබුද්ධියක් තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ නැත්නම් අපි ඔය මොකක් හරි පොඩි යන්ත්‍රයකයි ලොකු වෙනසක් නැහැ.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි.
තෙරුවන් සරණයි.
ඔව්. ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
අහන්න.
සර් මේ අර දැන් සර් පැහැදිලි කරන්නේ අපි අර ගලා යන වෙනස් වෙන ස්වභාවයක් අපි ෆ්‍රේම් එකකට දාගන්නවා කියලා. එතකොට සර් සිහිබුද්ධියෙන් ඒ අපි මේ ෆ්‍රේම් එකකට දාගන්නවා කියන එක දැනගන්නවා එක විතරද නැත්නම් අපි මේ ෆ්‍රේම් එකට ඒක එහෙම ෆ්‍රේ ඒකෙන් ෆ්‍රේම් එකේ ස්වභාවය ක්වෙස්චන් කරනවා වගේ එකකුත් ඒකෙම ඇතුළෙම තියනවාද කියලා. يعني ඒක නිකන් විමසා බැලීම.
ඔව්. අපි එහෙම රාමුවක් ෆ්‍රේම් එකක් අච්චුවක් හදාගන්නේ අපිට ලැබෙන අත්දැකීමක් නිසා. අපි කෙනෙක් දකිනකොටම අපිට ලැබෙන අත්දැකීමක් තියෙනවා මෙයා කාරුණික කෙනෙක් කියලා, නැතිනම් මෙයා බුද්ධිමත් කෙනෙක් කියලා හිතෙනවා. එහෙම නැත්නම් බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕනේ කියලා අපි හිතනවා. ඒ හිතනවා කියන්නේම අපි අච්චුවක් හදාගත්තා කියන එක. ඒත් ඊට පස්සේ දිගටම අපි එතනත්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බුද්ධිමත් හැසිරීමක්, කාරුණික හැසිරීමක්. හැබැයි ඒට මුල් වෙච්ච අත්දැකීම සමහර විට එක තප්පරයක ලැබුණු අත්දැකීමක්. ඒ තප්පරයට ලැබුණු අත්දැකීමත් අපේ මනස විසින් අර්ථකථනය කරලා එක පාට ගාලා හැඩ කරලා ගත්තේ මෙයා හොඳ කෙනෙක් කියලා. ඉතින් මෙන්න මේ මෙතන සිහියෙන් ඉන්න පුළුවන් නම් මේ සිද්ධිය වෙනකොටම සීබුද්ධිය තිබුණා නම් අපිට අඳුරගන්න මේ මම හිතන විදිය. මෙයා කවුද කියන්නේ මම දන්නේ නැහැ. මේ මම හිතන විදිය. මට පෙනුණු දෙයකින් අහුණු දෙයකින් මම හදාගන්නව රාමුව. පේන දෙයකිනුයි ඇහෙන දෙයකිනුයි විතරයි අපි රාමු හදන්නේ සාමාන්‍ය පුද්ගලයන් ගැන. ඒකෙන් හදාගත්ත රාමුව. එහෙම රාමුවක් හදන්න නම් කෙනෙක් පිළිබඳ සහතිකයක් දෙන්න නම් උගාක් කල් ආශ්‍රය කරන්න වෙනවා. ඒ ආශ්‍රය කළත් අවුරුදු 50ක් ආශ්‍රය කරත් ඊළඟ දවසේ වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි මිනිස් ස්වභාවය. මේක ගලාගෙන යන ඔබතුමා කිව්වා වගේ ඉතින් මේ ගලාගෙන යන ප්‍රවාහයට අච්චු හදන්න බෑ. ඒක තමයි ඇත්ත. මේ සිහිබුද්ධිය තිබුණොත් අච්චුවක් හදන බව, වැරදි අච්චුවක් බව, ඒ ප්‍රවාහයේ වෙනස් වෙන බව, වෙනස් වෙනකොට අච්චුව හදපු හිතට රිදෙන බව සහ තමන් මාදාගත් අච්චුවක් නිසා තමන්ම රිදවගෙන ඒ වගකීම අර බාහිර ඉන්න පුද්ගලයාට දාන බව, එයා තමයි මට රිදෙව්වේ කියලා මේ කාරණා ඔක්කොම ටික අඳුනගන්න පුළුවන්. අඳුනගත්තේ නැත්නම් අපි දිගු සංසාරයක් හදාගන්නවා අර බාහිර ඉන්නවයි කියලා හිතන කෙනත් එක්ක. ඒ ඉන්නවයි කියලා හිතන කෙනත් එක්ක අපි එක්ක ඇලීමෙන් සසරක් හදාගන්නවා, නැතිනම් ගැටීමෙන් සසරක් හදනවා.
සාමාන්‍ය ජීවිතේ කෙනෙකුට ජීවත් වෙන්න රාමුවක් නැතුව අපහසු වෙන්නේ එම පුද්ගලයාම එම රාමුවේ සීමාකම් දැනගෙන සිහිබුද්ධියෙන් මම මේ සීමා සහිත රාමුවක් තුළ ඉන්නේ මීට වඩා වෙනස් වෙන්න පුළුවන් ඒ සඳහා අවස්ථාවක් ආවොත් සිහිබුද්ධියමට උදව් කරයි කියන අදහසින් රාමු හදාගත්තට කමක් නැහැ නේද? මම අහන්නේ මේ රාමුවක් නැතුව ඉන්න පුළුවන්ද කියනකොට ජීවිතේ.
මෙහෙමයි, රාමුවක් විදිහට අවබෝධ කරගෙන ඉන්න පුළුවන්. රාමුව ඇත්තක් කියලා හිතුවොත් තමයි ප්‍රශ්නේ. මේක යථාර්ථයක් කියලා හිතුවොත් නෑ, මගේ බලාපොරොත්තුවක්. ඥා ගැන මගේ මෙහෙම බලාපොරොත්තුවක් තියෙනවා. පුතා ගැන මෙහෙම, දුව ගැන මෙහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බව අඳුනගන්න පුළුවන් සිහිබුද්ධිය තිබුණොත්. ඒ බලාපොරොත්තු ඉටු කරගන්න මම මොකද කරන්න ඕනේ? අන්න එතකොට අපි ප්‍රායෝගික කෙනෙක් වෙනවා. මේක මන්ත්‍ර ජප කර කර කියන හොඳ කෙනෙක් උගත් කෙනෙක් උගත් කෙනෙක් පොසත් කෙනෙක් පොසත් කෙනෙක් නිරෝගී කෙනෙක් නිරෝගී කෙනෙක් වෙන්න කියලා වෙන්නේ නැහැ. ඒත් අපි මොකද එහෙනම් කරන්න ඕනේ? යන්න ප්‍රායෝගික වහිත සැලසුමක් කරන්න පුළුවන්. ඊළඟට මේ තව කෙනෙක් ගැන නම් ඒක එයාට ඕනේද කියලා බලන්න පුළුවන්. දැන් මේ මටනේ ඕනේ ඉතින් මටනේ මේ පුද්ගලයාට ඒක ඕනේද? එයා තුල කොහොමද අවශ්‍යතාවය ඇති කරන්නේ? උනන්දු ඇති කරන්නේ කොහොමද? ඉතින් මේක ලොකු වැඩපිළිවෙලක්. මේක රාමුවකින් විතරක් නවතින්න බෑ. ඒ රාමුව අපි ප්‍රායෝගික මට්ටමට ගේන්න ඕනේ. ඒක උත්සාහයක් කරලා බලන්න පුළුවන්. උත්සාහයක් කරනකොටත් මේක මගේ උත්සාහයක් විතරයි මේක සාර්ථක වෙන්නත් පුළුවන් සාර්ථක නොවෙන්නත් පුළුවන් අපි දෙන්නම හිතන්නේ නැති කෙනෙක් වෙන්නත් පුළුවන් දැන් මමත් හිතනවා එයා මෙහෙම වෙන්න ඕනි කියලා එයාත් හිතනවා එයා කොහොමද වෙන්න ඕනි කියලා හැබැයි ඒ රාමු දෙකෙන්ම පිට අමුතුම කෙනෙක් වෙන්නත් පුළුවන් මෙහෙම තමයි වෙන්නේ ඉතින් මේ අපේ බලාපොරොත්තුව බලාපොරොත්තුවක් විතරයි කියන අවබෝධයෙන් ඒක ප්‍රායෝගික මට්ටමට ගෙනලා හීන දැක දැක ඉන්න කෙනාගෙන් ක්‍රියා කරන කෙනාට එන්න ඕනේ. ඒක තමයි ජීවිතේ වෙන්න ඕනේ. භවනාටත් ඒක වෙන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයකටත් එහෙම.
සත්‍ය දියුණු කරන්න අපි හුස්ම භාවිතා කරනවා. එතකොට සිහි බුද්ධිය දියුණු කරන්න ප්‍රායෝගිකව අපි වැඩි යොතු භාවනාව මතක්.
සිහියේ දියුණු කරන්නේ ඔය භාවනා ක්‍රම කියන ඒ වගේම බෑ. ඒකෙන් සිහිය තමයි දියුණු වෙන්නේ. සතිය සිහි බුද්ධිය දියුණු කරන්න නම් අපි ඔය කතා කරපු විදිහට අපි දැන් ඇහුම්කන් දෙනවා කියන්නේ. එතකොට මේ ටිකකින් නවත්තලා බලන්න මොනවද මට ඇහිලා තියෙන්නේ? මතකද මට ඇහුනේ? ඇහෙන්න කලින් මං කොහොමද හිටියේ? දැන් කොහොමද ඉන්නේ? එයාමද ඉන්නේ මෙතන? මම උදාහරණයක් කියන්නේ එයාමද ඉන්නේ? කොහොමද වෙනස් වුනේ? ඇහෙන්න කලින් හිටියේ සංසුන් කෙනෙක් දැන් තරහ ඇවිල්ලා. කොහොමද මේක උනේ? එකපාරට වුණාද? ටික ටික වුණාද? ඊළඟට මේ අහුකන් දීම නිසා මොනවදමයි ඔළුවට ආවේ? කාරණා කීයක් ඔළුවට ගියාද? කීයක් තේරුණාද? සහ ඒ තේරුණු දෙයින් එහාට යන්න පුළුවන්ද? ඒ හෙන දෙයින් එහා යමක් මට තේරුම් ගන්න පුළුවන්ද? එතකොට මෙන්න මේ විදිහට අපි ව්‍යායාමයේ දෙන්නට ඕනේ ਵਿਚාරයේ දෙන්නට ඕනේ. ਵਿਚාරයේ තමයි සිහි බුද්ධියට හේතු වෙන්නේ. විචාරයෙන් තොරව අපි කටයුතු කරනවා නම් විමසීමෙන් තොරව කටයුතු කරනවා නම් සීබුද්ධියක් ඇති වෙන්නේ නැහැ. ඒකට පුරුද්දට තමයි වැඩෙන්නේ. පුරුද්දට හොඳ දේත් වෙනවා, නරක දේත් වෙනවා. හොඳ දේ කළොත් හොඳ විපාකත් ලැබෙනවා. පුරුද්දට කරා කියලා හොඳ විපාක නොලැබියන්නේ නැහැ. පුරුද්දට කළොත් නරක දේ නරක විපාකත් ලැබෙනවා. එච්චරයි. විචාරශීලීව විමර්ශනාත්මකව අපි හිතන්න කියන්න කරන්න පටන් ගන්න ඕනේ. ඒක ක්‍රමයක් නෑ මේ භාවනාවට. ඒ ජීවිතේ
සමානයි. ඒ කියන්නේ සිහි බුද්ධිය අපිට ජීවිතේ හැම වෙලේම දිනු කරා ගන්න පුළුවන්. හැම අවස්ථාවෙම හැම අත්දැකීමක් හරහාම සිහි බුද්ධිය දිනු කරා ගන්න පුළුවන් කියන එකද මෙන් අදහස්
වෙන්නේ. ඔව්. ඒක තමයි මේ ජීවිතය තමයි සිහි බුද්ධියට කමඨහන. වෙන කමඨහන් නැහැ. සිහියට කමඨහන් තිබෙනවා. ඒකාග්‍රතාවයට කමඨහන් තිබෙනවා. මෛත්‍රියට කමඨහන් තිබෙනවා. සිහි බුද්ධියට වෙන් වුණු විශේෂ කමඨහන් නැහැ. මේ මොහොතේ අපි හිතන්නේ මොකද්ද? කියන්නේ මොකද්ද? කරන්නේ කොමක්ද? ඒ තමයි කමඨහන්. ඒ කියන්නේ අපි විචාරශීලීව දෙන්නේ, විමර්ශනාත්මකව දෙන්නේ. අවදීෙන් දෙන්නේ නැද්ද? විශේෂ දේවල් නැහැ.
සිත ගොඩාක් තින් අවුරුදු ගානක් තිස්සේ වද විදපු ප්‍රශ්නයක් මට මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ වුණා. සිත ගොඩාක් තින්
සන්තෝෂයි.
මමත් කියන්නේ සර්ට ගොඩාක් තින් කියලා. මොකද මගේ දුව ගැන තිබුණ ලොකු ප්‍රශ්නයක් මට මේ වෙලාවේ විසඳ ගන්න පුළුවන් වුණා. දැන්
ඔව්
මේ කාලයක් දැන් මම ඇත්තටම දුව මේ දේවතාවියක් කියලා හිතනවා. දුවගේ හැසිරීම ඒ හැසිරීම දැන් මට අවබෝධයකට යොමු කරා සත්‍ය ධර්මයත් එක්ක. මොකද කල්නොත් මේ ඉපදෙන ඉස්සෙල්ලත් මේ කුසේ ඉඳිද්දිත් කිව්වා එක ස්වාමීන් වහන්සේ නමක් ආරණ්‍යගත දේවතාවියක් ගැබට ඇවිල්ලා ඉන්නවා කියලා. මට දැන් ඒක ඔප්පු වුණා. මට ඒකෙන් සත්‍ය ධර්මයත් එක්ක දැන් කියපු ධර්මයත් එක්ක සිහිබුද්ධිය ගැන රාමුවක් තුල අපි බලන විදිය ගැන එක එක්කෙනා ටික එක විදිය රාමු තියෙන්නේ. එකෙන් මට ලොකු අවබෝධයක් ආවා. බොහොම ස්තුතියි සර්.
බොහොම සතුටුයි ඒ බෙදා ගැනීමට. දැන් බලන්න මේ දැන් එහෙම හරියටම ඒ කාරණේටම කේන්ද්‍රගත කරලා අපි කතා කරේ නෑනේ. ඒතරේ අපි කියූ දෙයින් එහා ගිය දෙයක් අපිට තේරෙනවා. මේක තමයි සිහිබුද්ධිය ලක්ෂණය. ඒ කියවන පොතක පොතේ තියෙන ටිකම නම් අපිට තේරෙන්නේ සිහිබුද්ධියක් ඕනේ නැහැ. ඒක සාමාන්‍ය බුද්ධියකට කරන දෙයක් නෑ. ඒ කියන දෙයින් නොකියන දේ, කියවූ දෙයින් නොකියූ දේ අපිට තේරෙන්නට ඕනේ. ඒක මවා ගැනීමක් නෙමෙයි. කියන්නේ ඊද දැකීමක් ප්‍රපංචයක් නෙමෙයි. දැක්මක් ප්‍රඥාවේ දොර ඇරෙන්නේ එතකොට. නැත්නම් අපි දැනුම ඇතුළේ ඉන්නේ. අපි කියනවා, බන කියනවා, බන කියවනවා, ඒවා අහනවා, මතක තියාගන්නවා, නිත්‍යයට කියලා දෙනවා, එච්චරයි. සාකච්ඡා කරනවා, ප්‍රශ්න අහන උත්තර දෙනවා. නමුත් සීබුද්ධිය පාවිච්චි කළොත් අපි නිශ්ශබ්දතාවේ පණිවිඩය හෙන්න පටන් ගන්නවා. ආවර්ජනයේ පණිවිඩය, මෙනෙහි කිරීමේ පණිවිඩය, යෝනිසෝ මනසිකාරයේ, ධම්මානුපස්සනාවේ, ධම්මවිචේ සම්බුද්ධ. ඉතින් හරි සතුටුයි ඔබතුමියට. ඔබතුමියගේ දියණිය දිහා දේවතාවියෙක් විදියට බලන්න පුළුවන්කම ලැබීම ගැන එතන දුවටත් ඒක සතුටට කාරණයක් වෙන්න ඇති. දෙදෙනාටම මේ ගමන, සාංසාරික ගමන මේ භවයේම නිමා කරගන්නට හැකි වේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනය කරන්න.
එසේම ඉවස මගේ දුවම මට කියලා තියෙන අම්මේ අපි ඉක්මනට සෝවාන් වෙමුයි කියලා.
ඒකනේ
දුක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මගේ මහත්තයා අපි තුන්දෙනාම මේ බලාපොරොත්තුව තමයි අපේ මේ භවයේ අවසාන බලාපොරොත්තුව විදිහට හිතාගෙන ඉන්නේ.
කොච්චර හොඳද? දුවට වයස 10ක් 11ක්?
11යි.
11යි. දැන් මේ සිහිබුද්ධියට වයස බලපාන්නේ නැහැ. අපි මේ බුද්ධියට වයස බලපානවා. දැනුමට වයස බලපානවා. හැබැයි සිහිබුද්ධියට වයස බලපාන්නේ නැහැ. සිහිබුද්ධිය වයසින් නිදහස් දෙයක්. ඒ නිසා අපි වයස අනුව කියනවා නම් මෙයාට සිහිබුද්ධිය නැහැ. මෙයාට මෙච්චර වයසයි ලොකු සිහිබුද්ධියක් තියෙන්න ඕනේ. ඒක අපි හදාගත්තා. තව ප්‍රශ්න තියෙනවද?
හෙලෝ. මේ මටත් දැනගැනීමට මම මේක අහන්නේ. දැන් අපි මේ එක එක කූඩු සකසා ගැනීමම නේද කර්මස්ථාන උත්පාදනයට හේතු වෙන්නේ? කූඩු සකසා ගැනීමමද කර්මස්ථාන සකස් කරන්නේ? එතකොට
කර්මස්ථාන කියන්නේ භාවනා කර්මස්ථානද?
භාවනා කර්මස්ථාන නෙමෙයි සර්. ජීවිතේ අනෙකුත් අංශ හා සම්බන්ධව සකස් වන කර්මස්ථාන.
අනිවාර්යෙන්ම. එතනින් තමයි සංසාරේ පටන් ගන්න. එතනින් තමයි ඔය හැම හොඳක් නරකක්, සැපක් දුකක්, සතුටක් අසතුටක්, හිනාවක් හඳුලක් ඔය හැම දෙයක්ම පටන් ගන්න එතනින්. අපි කූඩුවක් හැදුවා. අපි කූඩුවක් හැදුවා ඉඳගෙන අනිත් පැයටත් කූඩු හැදුවා.
හොඳයි, බොහොමත්ම පිං සර්. ඒ වගේම තවත් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි සර්. ඇහෙන දේ තුලින් නෙමෙයි අපි අහන දේ තුලිනුයි කර්මස්ථාන සකස් වෙන්නේ කියන එක පොඩ්ඩක් නැවත පැහැදිලි කර ගැනීමක් කරගන්න කැමතියි සර්. ඇහෙන දේ තුලින් නෙමෙයි අපි අහන දේ තුලිනුයි බොහෝ කර්මස්ථාන සකස් වෙන්නේ කියන කාරණා.
ඔව්, ඇහෙන දේට අපි වග කියන්න බැඳිලා නැහැ. ඇහෙන දේට මොකද ඒක කියන්නේ නෙමෙයි, ඇහෙනවා. කන නිරෝගී නම්, ඒ ශබ්ද තියෙනවා නම් ඉතින් ඇහෙනවා. ඒක අපි ඉන්න ඕනේ නැහැ. අපි ඉන්න ඕනේ නැහැ ඇහෙන්න. හැබැයි අපි අහනවා කියන්නේ අපි තෝරගන්නවා. අපි දැහෙන 10ක් 15ක් අතරින් 2 3ක් අතරින් නම් මේකට අවධානය යොමු කරන්න. මේකට වැඩිපුර ඉතේම කරන්නේ. එහෙම යොමු කළොත් තමයි අහන්නේ. නැත්නම් ඇහෙනවා. ඒතකොට මේ ඇහිමයි ඇහෙන එකයි අහන එකයි දෙකක් අහන්නේ අපි මුල් වෙලා. ඒතරේ එතනින් කර්මය පැහැදෙන්නේ. ඇහිමෙන් නෙමේ කර්මය හැදෙන්නේ අහන්න ගියාම. පෙනීමෙන් නෙමේ බලන්න ගියාම. බලන්න ගියාම පෙනීමයි බැලීමයි දෙකක්. මතක් වීමයි සිතීමයි දෙකක්. එතකොට මේ ස්වභාවික ක්‍රියා ටිකකුයි හිතාමතා කරන ක්‍රියායි දෙකක් තියෙනවා. මේ දෙක වෙන් කරගන්න. මතක් වීම, ඇහිම, පෙනීම ස්වභාවික ක්‍රියා. සිතීම, කල්පනා කිරීම, බැලීම, ඇසීම, මේවා හිතාමතා කරන දේ. ඒවා තමයි කර්ම වේ. ඒවා උදයි ගමන හැදෙන්නේ. දුක සැප හැදෙන්නේ.
හොඳයි, පැහැදිලි. බොහොම පිං සර්.
හොඳයි.
මේ නිතර මේ මානසිකත්වය මේ කල්පනාව ඇති කරගන්න කොහොමද උත්සාහ කරන්න ඕනේ සර්?
ඔව්, බොහොම හොඳයි. මේ ඒක තමයි එක සරල ක්‍රමයක් තමයි. විවේකයක් ලැබෙන වෙලාවට ආපහු බලන්න. මේ අපි හිතමු දවස් කාල පොඩි විනාඩි දෙකක විවේකයක් ලැබුණා කියලා ටිකක් ආපහු බලන්න. අනුම ගානේ ආහාර ගැනීමදී ආහාර ගන්න කලින් කොහොමද හිටියේ, මොන විදිහේ හිතක්ද තිබුණේ, බලාපොරොත්තුවක්ද තිබුණේ, ඊළඟ ආහාර ගන්නකොට කොහොමද ඒ බලාපොරොත්තු ඉටුණාද, ඒ හිත වෙනස් වුණාද, දැන් කොහොමද ආහාර ගත්තට පස්සේ ඉන්නේ, ගන්න කලින් හිතිය කෙනාමද වෙන කෙනෙක්ද, කොහොමද ඒ වෙනස් වුණා නම් වෙනස් වුනේ. දැන් මේ විදිහට ටිකක් වරින් වර ආවර්ජනයක් කරන්න පුහුණු වෙන්න. ලොකු වෙලාවක් ගන්න එපා, පැය ගානක්. පොඩි සිදුවීමකින් සිදුවීමකට කරන්න. කෙනෙක් ඇවිල්ලා මොන ගැහිට කරලා ගියේ නැතිනම් දුරකථන පණිවිඩයක් තාම කියන්නේ දුරකථනයක් එක්ක. ඉතින් මේ කෝල් එකෙන් පස්සේ තප්පර 5-10ක් අරගෙන ආපහු බලන්න. මේ කෝල් එක එන්න කලින් මම කොහොමද හිටියේ? දැන් කොහොමද ඉන්නේ? ඉතින් මේ කෝල් එක කොහොමද මා වෙනස් කළේ? කොතනදීද වෙනස් වුනේ? එහෙම බලන්න. ඉතින් මේ අභ්‍යාසය හරි සරලයි. මේකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. එකම දේ මේ කම්මැලිකමත් එක්ක දැන උත්සාහයක් ඕනේ. උත්සාහ කළොත් මේක බොහොම රසවත් භාවනාවක් වෙනවා. ඒ වගේම අපිට මේ අපි ගැන අපිට කරන දේ ලොකු සිහි කල්පනාවක් ඇති වෙනවා.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව්, ප්‍රශ්නයක්ද?
නැහැ.
හොඳයි. කල්යාණ මිත්‍රේනි මේ මේ මාතෘකාව ඇති කරන මාතෘකාව මේ මාතෘකාව කෙලින්ම සිහි බුද්ධියට තමයි කතා කරන්නේ. සිහි බුද්ධියට තමයි ප්‍රශ්න මතුවෙන්නේ. සිහි බුද්ධිය තිබුණොත් විතරයි අපිට ප්‍රශ්න මතුවෙන්නේ. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් කියන්නේ මේ විමසීම තුළින් ඇති වෙන ප්‍රශ්න නෑ. හැබැයි ජීවිතයේ ප්‍රශ්න වොන් තරම් තියෙනවා සිහි බුද්ධිය නැතිකම නිසා. ඉතින් මේ ඒ නිසා මේ මාතෘකාව ප්‍රශ්න ඇති කරන මාතෘකාවක්. ප්‍රශ්නයක් ඇති වුණේ නැත්තම් තමයි වරදක් තියෙන්නේ. එහෙනම් අපව බලන්න. ඒ වගේම මේ අපි කලින්ම කිව්වා වගේ මේ වැඩසටහන සම්ප්‍රදායික භාවනා වැඩසටහනක් නිකන් තැන්පත් කමින් ඉවර වෙන හිත සංසුන් කරගෙන ඉවර වෙන භාවනා වැඩසටහනක් නෙමෙයි. හිත තව අවුස්සන අවදි කරන භාවනා වැඩසටහනක්. මේක සාකච්ඡාව ක්‍රියාකාරී සජීවී සාකච්ඡාව අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ සාකච්ඡාවට පුළුවන් තරම් සජීවීව එකතු වෙන්න. ඒ වගේම මේ අපි කතා කරන කාරණා අමතක වෙනවනේ. ඒ අමතක වීම ගැටලුවක් කරගන්න එපා. නැවත නැවත උත්සාහ කරන්න මතක් කරගන්න. මොකද මේ මට ලැබුණු සමස්ත පණිවිඩය. මේ වචනෙන් වචනේ ඕනේ නැහැ. සීබුද්ධිය එහෙම මේ පටිගත කිරීම කරන්නේ නැහැ වචනෙන් වචනෙට. පණිවිඩය තමයි වැදගත්. තර මොකද්ද මට ලැබුණු පණිවිඩේ? පණිවිඩේ තව කෙනෙකුට ලැබුණු පණිවිඩෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් කෙනෙන් අහන්න එපා මොකද්ද අද දවසේ අපිට දුන්න මැසේජ් එක කියලා. එහෙම එකක් නෑ. පොදු මැසේජ් එකක් නෑ මෙතන. ඒක සිහි බුද්ධියේ මට්ටමටම වෙනස් වෙනවා. ඒක අපි ගන්නට ඕනේ. මගේ පණිවිඩේ මොකද්ද? ඊළඟට මේ පණිවිඩේ තේරුම් ගන්න බලන්න. තව තව මේ පණිවිඩේ ගැන හිතන්න ඉතනකොට අද අහන්න නොලැබුණු දෙයක් Tamanටම ඇහෙන්න පටන් ගනී. එතෙන්ටයි අපි එන්න ඕනේ. ඉතින් මේ අභ්‍යාසවල දිනපතා යෙදෙන්න කල්යාණ මිත්‍රේනි, ඒ වගේම තමන්ගේ අත්දැකීම් මේ WhatsApp සමූහයේ බෙදාගන්න පුළුවනි. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒක පෞද්ගලිකව අපේ දුරකථන අංක තියෙනවා, ඒවට අහන්න. එහෙම නැත්නම් පොදුවේ හුවට කමක් නැති ප්‍රශ්න පොදුවේ අහන්න. ප්‍රශ්නයක් නැති වුණත් Tamanට වැටහුණු කාරණේ අනිත් පැත්තට බෙදා ගන්න. ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන් දෙදෙනෙකු එකතු වෙලා මේ සාරාංශයක් හදලා මේ සමූහයට එවනවා. ඒක ලොකෝ කැපකිරීමක් කරලා කරන්නේ. ඒක ලේසි නෑ. ඒ වන්නේ මේ හැමදෙනාටම උදව්වක් විදිහට. ඉතින් කියවන්න. කියවලා ඒ ගැන ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තමන්ට තේරුම් කාරණේ නෙමෙයි නම් ඒ සාරාංශය තියෙන එකක් කියන්නේ. කොහොම නෙමෙයි මට නම් තේරුනේ. මේක වඩා මේ සිහිබුද්ධිය ඇති වෙන්නේ විචාරයෙන්ම තමයි. විචාරේ. ගොළුව විහිරිව අන්ධව ඉන්නවා නම් සිහිබුද්ධියක් නැහැ. ඉතින් අපි උත්සාහ කරන්නේ සාමූහික සිහිබුද්ධියක් ඇති කරගෙන මේ ඒ සිහිබුද්ධියේ ප්‍රතිඵල ආනිසංස අස්වැන්න ලලා ගන්න. මේ කල්යාණ මිත්‍රේනි අලුත් ගමන. ඒ අලුත් ගමනට එකතු වුණු හැම දිනාටම බොහොම පිං. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන්නට විවිධ අංශවලින් සහයෝගය අනුග්‍රහය දක්වන කල්යාණ මිත්‍ර හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. නැවතත් අවධාරණය කරන්නේ සිහි බුද්ධියට නැවතුම් තිතක් නෑ. සිහි බුද්ධිය යම්තාක් පවතිනවද සංසාරයට තමයි නැවතුම් තිතක් ලැබෙන්නේ. සිහි බුද්ධිය සසරට දුකට නැවතුම් තිතක් තිබෙනවා. එය එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන්, ඒ එසේම කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් අපි සමුගනිමු. සෑම දිනකටම සිතක් ශාන්තිය සැනසෙල්ලක්ම වේවා.
තෙරුවන් සරණයි සර්.